සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමං චෞසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ රත්නපුරේ ගොඩිගමුවේහි පදිංචි නන්දා දයාරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම ජනවාරි මාස 5 වැනි දින ජන්මදිනය සමරන එංගලන්තයේ පදිංචි කිෂෝ නුවන් රමිඩින් මොනබුරාටත් ඒ වගේම ජනවාරි මාස 27 වැනි දින උපන්දිනය සමරන නෙල්සන් ලාල් දයාරත්න පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් ක්‍රියා කරන්න. අද ධර්ම දේශනාව සඳහා ඒ මෞතුමිය විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකෙහි සඳහන් වෙන සච්ච විභංග සූත්‍රයේහි සරියුත් මහරහතන් වහන්සේ විසින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යෙහිවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරමින් දේශනා කළ දේශනා පාඨය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේහි එක් එක් කාරණාවන් පැහැදිලි කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවයි සච්ච විභංග සූත්‍රය. විභංග කියලා කියන්නේ බෙදා දැක්වීම. සත්‍ය කියලා කියන්නේ සත්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් බෙදා පැහැදිලි කරන සූත්‍ර දේශනාව සත්‍ය විභංග සූත්‍රය. එතකොට එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා කතමං චාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය. ආයස්මත්තරුනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුක්ඛ නිරෝධ කියලා කියන්නේ දුක් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම පිළිබඳව. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඒ දුක්ඛ නිරෝධය අවබෝධ කරන ඒ සඳහා මනස අවදි කරන ප්‍රතිපත්ති ක්‍රමය. කතමං කුමක්ද කියලා විමසමින් උන්වහන්සේ පැහැදිලි කරනවා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව හැටියට දුක් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීමේ මඟ හැටියට දක්වන්නේ ඒ කවර ආර්ය අෂ්ටාංග මාර්ගයක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී වශයෙන් ඒ මාර්ගාංග 8 එහිදී පැහැදිලි කරනවා එතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කරුණු එකින් එක අරගෙන විග්‍රහ කරනවා කතමා චාවුසෝ සම්මා දිට්ටි ආයස්මතරුනි සම්මා දිට්ටිය කියලා අදහස් කරන්නේ කුමක්ද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං එතකොට සම්මා දිට්ටිය කියලා කුමක්ද අදහස් කරන්නේ සම්මා දිට්ඨිය කියලා කිව්වහම අපට සරල අර්ථය පැහැදිලි වෙනවා නිවැරදි දැක්ම නිවැරදි අවබෝධය එතකොට කෙනෙකුගේ දැක්ම නිවැරදි වෙන විවිධ අවස්ථා ලෞකික ජීවිතයේ තියෙන්නට පුළුවන් ඒ කාරණා පිළිබඳව ඒ ප්‍රමාණයෙන් ඔවුන්ගේ දැක්ම නිවැරදි වෙන්නට පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යම් යම් කරුණු ප්‍රකාශ කරනකොට දිව්‍ය බ්‍රහ්මයන් යම් යම් කරුණ ප්‍රකාශ කරනකොට ඒ හැම කාරණයක්ම තථාගතයන් වහන්සේ බැහැර කරලා නැහැ ඒවා ඒ ප්‍රමාණයෙන් සත්‍ය හැටියට නිවැරදි හැටියට තථාගතයන් වහන්සේ පිළිගන්නවා. නමුත් යම් කිසි කෙනෙකුට මේ සංසාර ප්‍රවෘත්තිය නිමා කරන්නට අවශ්‍ය නම් මේ සංසාර දුක්ඛයෙන් නිදහස් වෙන්නට අවශ්‍ය නම් අන්න ඒ සඳහා මාර්ගය හැටියට දේශනා කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා දිට්ඨිය හැටියට දක්වන්නේ ඒ සංසාර ප්‍රවෘත්තියෙහි පවතින දුක් බව නිවැරදිව වටහා ගැනීම ඒ දුකට හේතුව නිවැරදිව වටහා ගැනීම ඒ දුකෙන් නිදහස් වීම පිළිබඳව නිවැරදිව වටහා ගැනීම ඒ දුකෙන් නිදහස් වීම පිළිබඳව මාර්ගය නිවැරදිව වටහා ගැනීම එතකොට ඔය කියන චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීම ඒ පිළිබඳව නිවැරදි දැක්ම අවබෝධය තමයි දුක්ඛ නිරෝධය පිළිබඳව නිවැරදි සම්මා දිට්ඨියයි කියලා හඳුනාගත යුත්තේ. එතකොට තථාගතයන් වහන්සේ සම්මා දිට්ඨිය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේහි පැහැදිලි කරන්නේ සාංසාරික දුක් දුරු කිරීමේ මඟ හැටියට. එතකොට අපට මේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියක් හැටියටත් දිනු කරන්නට පුළුවන් ලෝකෝත්තර සම්මා දිට්ඨියක් හැටියටත් දිනු කරන්නට පුළුවන් එය තථාගතයන් වහන්සේ විසින්ම මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරිස්සක සූත්‍රයේහි දක්වනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික වශයෙන් ප්‍රභේදගත වෙනවා ලෝකෝත්තර වශයෙන් ප්‍රභේදගත වෙනවා එතකොට ලෞකික වශයෙන් සම්මා දිට්ඨිය දක්වන තැන දසවස්තුක සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දුන් දේහි විපාක තියනවා, පිදු දේහි විපාක තියනවා, මෞපියන්ට සංග්‍රහ කිරීමේ වටිනාකමක් තියනවා, මෙලව පරලව තියනවා, පිම්පව් තියනවා ආදී වශයෙන් කාරණා 10ක් පිළිබඳව ඇති කරගන්නා නිවැරදි දැක්ම, නිවැරදි වැටහීම තමයි ලෞකික සම්මා දිට්ඨිය හැටියට දක්වන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට දක්වන්නේ එහිදී නිර්වාණ අවබෝධය කරනකොට ඒ කියන්නේ සෝවාන් මාර්ගඥාන, සකෘදාගාමි මාර්ගඥාන, අනාගාමි මාර්ගඥාන, අරහත් මාර්ගඥාන කියන මේ මාර්ගඥාන හතරෙන් තමයි කෙලස් ප්‍රහාණය කරන්නේ සමස්ත සංසාරික දුක කෙලස් දුක නිමා කරන්නේ. එතකොට කෙලස් දුක නිමා කලයින් පස්සේ එය හඳුන්වනවා සෝපදිශේෂ පරිනිර්වාණය කියලා. සෝපදිශේෂ කියලා කියන්නේ උපදීන් ශේෂව තිබියදී පරිනිර්වාණයට පත්වන. උපදී කියලා කියන්නේ මේ පංචස්කන්ධය. ඒතර පංචස්කන්ධය තවම ඉතිරිව තියෙනවා රහතන් වහන්සේගේ. හැබැයි කෙලස් පරිනිර්වාණයට පත් වෙලා. එතකොට ඉන් ඔබට උන්වහන්සේට ක්ලේශ දුක්ඛයක් හටගන්නේ නැහැ. දැන් මේ සත්වෝ සංසාරයේහි දුක් විඳින ක්‍රම දෙකක් තියෙනවා. මානසික වශයෙන් කෙලස් නිසා දුක් විඳීමක් පවතිනෝ ඒ වගේම පංචස්කන්ධයේ පැවැත්වීම තුළ පංචස්කන්ධයට උරුම වූ ස්වභාවික දුක්ඛයක් පවතිනෝ එතකොට රහතන් වහන්සේට උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා පංචස්කන්ධයේ පැවැත්වීමේ දුක්ඛයෙන් උන්වහන්සේ නිදහස් වෙන්නේ පිරිනිවන් පාන තෙක්. නමුත් උන්වහන්සේ සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීමත් සමග උන්වහන්සේට සිතෙහි හටගන්නා දුක්ඛය මානසික දුක්ඛ දෝමනස්යන් ඉන් ඔබට හටගන්නේ නැහැ. මොකද සිත කිලිටි වෙන්නේ, සිත නරක් වෙන්නේ, සිතට දුක දෝමනස පැමිණෙන්නේ ඒ ක්ලේශ ධර්මයන් නිසායි, ලෝකේ අවශේෂ කාරණා නිසා නෙමෙයි. එතකොට උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කිරීම හඳුන්වනවා සෝපදිසේස පරිනිර්වාණය. පංචස්කන්ධ උපදීය තවම ඉතිරි වෙලා තියෙනවා. හැබැයි ක්ලේශ පරිනිර්වාණය නිසා උන්වහන්සේ දුකෙන් මිදෙනවා. ඊළඟට පරිනිර්වාණයට පත්වීම පුද්ගලයෙක් හැටියට පවත්වාගෙන ආපු මේ පංචස්කන්ධය අභාවයට යාම හඳුන්වනවා අනුපදිසේස පරිනිර්වාණය. අනුපදිසේස පරිනිර්වාණය කියලා කියන්නේ උපදීන් ශේෂ නොවීම. පංචස්කන්ධ නැමැති උපදීය එතනින් අහෝසි වෙනවා, නිමා වෙනවා. එතකොට මේ විදිහට නිර්වාණය දෙආකාරයකින් දක්වන්නේ ක්ලේශ දුක්ඛය දුරු කිරීම සහ ස්කන්ධ දුක්ඛය දුරු කිරීම කියන කාරණා මත. එතකොට ක්ලේශ දුක්ඛය දුරු කරන්නටත් ස්කන්ධ දුක්ඛය දුරු කරන්නටත් මේ සංස්කාර ධර්මයන්ගේ දුක හරියට හඳුනා ගන්නට ඕන. මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම දුක්ඛයක්මයි කියන බව හරියට වටහාගත්තු කෙනෙක් තමයි දුකින් නිදහස් වෙන්නට ක්‍රියාත්මක වෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය කියන්නේ දුක් දුරු කිරීමේ සම්මා දිට්ඨිය. සසර දුක් නිමා කිරීමේ සම්මා දිට්ඨිය හැටියට දක්වන්නේ, එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට හඳුන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ දැක්ම. එතකොට මේ දැක්ම අපිට එකපාරට නැති වෙන්නේ නැහැ. අපි ලෞකික ජීවිතයේ යම් ප්‍රමාණයකට දහම් අසමින් ඒ ධර්ම කාරණා ගැන ගැඹුරින් සිතා මෙනෙහි කරමින් ඊළඟට ඒවා ප්‍රායෝගිකව සිහියෙන් නුවණින් දකින්නට අපේ මනස පුහුණු කරන්නට ඕන. එතකොට පළවෙනිම කාරණේ තමයි මේ සංස්කාර ධර්මයන් දුකයි කියන බව පිරිසිඳ දත යුතු වෙනවා. මේ දුකයි කියන බව අපි නිවැරදිව අවබෝධ කරගත යුතු වෙනවා. එතකොට මොනවද දුක වෙන්නේ? සබ්බේ සංඛාරා, මේ සියලුම සංස්කාර ධර්මය දුකයි. ඒ සංස්කාර ධර්මයන් පවත්වාගෙන යාමේදී ඒ දුක ඇති වෙන එක එක අවස්ථා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයස්ගත වීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් සමග මුසුවීම දුකයි, බලාපොරොත්තු කඩවීම දුකයි, අපේක්ෂා කරන දේ නොලැබීම දුකයි. මේ විදිහට විවිධ කායික මානසික දුක්ඛයන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. එහෙම දක්වලා අවසානයට පැහැදිලි කරනවා සංකිට්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේප වශයෙන් කෙටියෙන් ගත්තොත් මේ උපාදානස්කන්ධ පංචකය තමයි දුක්ඛ හැටියට හඳුන්වන්නේ. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට හඳුන්වනවා. එතකොට මේ පංචස්කන්ධය සිතින් උපාදාන කර ගැනීම, දැඩිව අල්ලා ගැනීම තමයි මානසික දුක්ඛයට හේතු වෙන්නේ. එතකොට කෙලෙස් නසනවා කියලා කියන්නේ අරහත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ ඒ පංචස්කන්ධයේ දැඩිව උපාදාන කරගෙන සිටීමෙන් සිත නිදහස් කරගන්න. එතකොට තෘෂ්ණාව නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය වෙනවා. එතකොට තෘෂ්ණාව පවතින්නේ කුමක් නිසාද? අවිද්‍යාව මත. මොකද්ද අවිද්‍යාවයි කියලා කියන්නේ? මේ සංස්කාර ධර්මයන් දුකයි කියන බව හරියට නොවැටහීම, මේ පංචස්කන්ධයේ දුක් ගොඩක් කියන බව හරියට වටහා නොගැනීම. ඒතර පංචස්කන්ධයේ දුකක් කියන බව නොවැටහෙන නිසා තමයි මේ පංචස්කන්ධය දැඩිව උපාදාන කරගන්නේ. ඒතර උපාදාන කරගත්තහම ඒ තණ්හා උපාදානය නිසා නැවත නැවත පංචස්කන්ධේ හටගන්නවා. ඒතර හටගත්තහම නැවත නැවත මේ දුක් සමූහයට සත්වයා භාජනය වෙනවා. ඒතර මානසික දුක්ඛයන් ලබනවා කෙලස් නිසා, පංචස්කන්ධ දුක්ඛය ලබනෝ ඒ පංචස්කන්ධේ පවතින නිසා. එතකොට මෙන්න මේ යථාර්ථය යම් කෙනෙකුට හරියටම පැහැදිලි වුණොත් තමයි ඒතනත්තාට මේ සංස්කාරයන් පිළිබඳව, මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන තණ්හාව, ඇලීම, බැඳීම දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ පිළිබඳව නොයටහීම අවිද්‍යාවයි, එහෙම නැත්නම් වැරදි වැටහීම මිත්‍යා දෘෂ්ටියයි, ඒ පිළිබඳව නිවැරදි වැටහීම සම්මා දිට්ඨියයි කියලා හඳුන්වනවා. ඒතර පළමුවෙන්ම අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි මේ සංස්කාර ධර්මය, මේ පංචස්කන්ධය දුක්ඛයෝය. මේවා දුක්ඛ ධර්ම කියන බව හඳුනා ගන්න ඕන. එතකොට දැන් අපි ගොඩක් දෙනා තේරුම් අරගෙන තියෙනවා මේ පංචස්කන්ධය නිසා අපට යම්කිසි දුකක් ඇති වෙනවා කියන එක යම් ප්‍රමාණයකින් අපි වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධේ පවත්වන්නට ගිය තැන ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක, මරණයටපත් වීමේ දුක, බලාපොරොත්තු කඩවීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අප්‍රියන් සමග මුසුවීමේ දුක, මේවා අපට යම් ප්‍රමාණයකට වැටහෙනවා. නමුත් මේ සියලු සංස්කාර ධර්මයෝ දුකයි කියන බව අපිට බොහෝ කොට වැටහෙනවා මදි නිසා තමයි මේ චතුරාර්ය සත්‍යෙහි දුක්ඛ සත්‍ය පිළිබඳව තවමත් අපට නිවැරදිව අවබෝධ වෙලා නැත්තේ. ඒ කියන්නේ පින්තුනේ අපි නිතර ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා දෙනවා දුක කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කර ගැනීමේදී ප්‍රතජන සත්වයන් දුක මන බලන්නේ දුක හඳුනාගන්නේ වේදනාව පාදක කොටගෙන. ඒ කියන්නේ කටුකනම් කරකෂනම් පීඩාකාරීනම් අපහසුනම් විඳින්නට අමාරුනම් අන්නේ දුක්ඛ වේදනාව පාදක කොටගෙන තමයි මේක දුකයි කරකෂයි කියලා තේරුම් ගන්නෙ. එතකොට එහෙම වේදනාවෙන් දුක මන බලන්නට පෙළඹෙනකොටම අපිට තව පැත්තකින් පෙනෙන්නට ගන්නවා වේදනාවේ තව ප්‍රභේදයක් තියෙනවා සුඛ කියලා. තර සුඛ වේදනාවකුත් තියෙනවා දුක්ඛ වේදනාවකුත් තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ දෙකම දේශනා කරනවා. එතකොට දුක්ඛ වේදනාව දුක හැටියට ගන්නකොට සුඛ වේදනාව අපට සුඛයක් හැටියට පෙනෙන්නට ගන්නවා. එතකොට මේ සංස්කාර ධර්මයන්හි එක් කොටසක් අපි දුකයි කියලා ගන්නකොට තවත් කොටසක් සැපේ වගේ අපට පෙනෙන්නට ගන්නවා. පංචස්කන්ධයේ පැවැත්වීමේ සමහර අවස්ථා අපට දුක හැටියට දැනෙනකොට සමහර අවස්ථා අපට සැපයක් හැටියට දැනෙන්න ගන්නවා. එතකොට සත්වයා පංචස්කන්ධය අතහරින්නට හිතන්නේ ඒ තැනත්තා කල්පනා කරන්නේ පංචස්කන්ධයේ පැවැත්වීමේ සුවදායක පැත්ත ආස්වාදනීය පැත්ත පවත්වාගෙන යමින් කොහොමද අර දුක්ඛදායක කොටස විතරක් බැහැර කරන්න කියලයි ඒ තැනත්තා උත්සුක වෙන්නේ. නමුත් ඒක කළ හැකි දෙයක් නෙමෙයි. පංචස්කන්ධය පවතිනවා නම් ඒ තැනැත්තාට යම්කිසි සුඛයක් ආස්වාදයක් වේදනාවසෙන් භුක්ති විඳින්නට පුළුවන්. නමුත් ඒත් එක්කම දුක්ඛය දුක්ඛ වේදනාවත් ඒ පසුපසම එනවා. ඒ නිසා ආරණ්‍ය වහන්සේලා දක්වන්නේ මේ වේදනාව තුළින් දුක සැපවෙන් කරගෙන විතරක් අපට නිවන් දකින්නට බෑ. ඒ වේදනාව අනුව දුකයි කියලා තේරුම් ගන්න එක මනුෂ්‍ය පමණක් නෙමේ තිරිසන් සත්තුන්ටත් ඒක යම් ප්‍රමාණයකට දැනෙනවා. දැන් තිරිසන් සත්ෙකුගේ කකුලක් අතක් හැඩුනොත් ඌට තුවාලයක් වුනොත් ඌට ඒකේ කැක්කුම අමාරුව දැනෙනවා. ඒ කායික වේදනාව. ඊළඟට ඒ සතාට මානසික වේදනාවක් දැනෙනවා. පැටියෙක් නැති වුනොත් තමන්ට ඒ පීඩාව ඒ සතාට දැනෙනවා. ඒ නිසා තමයි කෑගගහ සමහර වෙලාවට කඳුළු සලමින් වටපිට හැම තැනම සොයා ඇවිදින්නේ. එතකොට ඒක ඒ සතාගේ කායික ප්‍රශ්නයක් නෙමෙයි. සිතට ඒ පීඩාව දැනෙනවා. එතකොට මේ කායික මානසික දුක්ඛයන් තිරිසන් සත්තුන්ටත් දැනෙනවා. නමුත් ඒ තිරිසන් සතුන්ටත් සාධාරණ වූ දුක්ඛ වේදනාව, දෝමනස්ස වේදනාව හඳුනාගෙන පමණක් නිවන් දකින්නට බෑ. ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක දකින්නට සමත් වෙන්නට ඕන. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ කොහොමද? දුක්ඛ වේදනාවත් දුකයි, සුඛ වේදනාවත් දුකයි. එමනම් උන්වහන්සේලා වේදනාව අනුව නෙමේ දුක තීරණය කරන්නේ, ලක්ෂණ අනුව. ලක්ෂණ කියලා කියන්නේ සංකත, විපරිණාම, සන්තාප, පීලන කියන ලක්ෂණ යම් තැනක පවතිනවා නම් එය දුක්ඛ ධර්මයක්. ඒ කියන්නේ ඒ නිසා අපට දුක ලැබෙනවා කියන එක විතරක් නෙමෙයි, ඒ ධර්මයම දුක්ඛයක් හැටියටයි හඳුන්වන්නේ. එතකොට සංකත කියලා කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන බිඳෙන ගතිය. පීලන කියලා කියන්නේ පීඩාකාරී බව. සන්තාප කියලා කියන්නේ දැවෙන තැවෙන ගතිය. එතකොට මේ ලක්ෂණ යම් තැනක තියෙනවා නම් එය දුක්ඛයක්. දැන් පීලන සන්තාප දෙක අපට ප්‍රකටව දැනෙනවා. හැබැයි සංකත විපරිණාම ලක්ෂණ දෙක අපි හුඟක් වෙලාවට එය දුකක් හැටියට හඟින්නේ නැහැ. අර සුඛයයි කියන සුවදායකයි කියලා ගන්නා කාරණා වලත් පීලන සන්තාප ගතිය තරම් ප්‍රකට නැති වුණාට සංකත විපරිණාම ගතිය ඒ ධර්මයන්ට ආවේනිකයි. සංකත කියලා කියන්නේ සුඛයත් හටගන්නේ, සුඛ වේදනාවත් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ඒ නිසා ඒක දුක්ඛ ධර්මයක්. ඒක වේදනාව වශයෙන් Tamanට දුකක් හැටියට දැනෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ධර්මයක්. ඊළඟට විපරිණාමයේ වෙනස් වෙන ගතිය. අපි වේද සුවයයි සැපයයි කියලා කියන කාරණයත් වෙනස්කට ලක් වෙනවා, අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. එහෙමනම් ඒක දුක්ඛ ධර්මයක්. මෙන්න මේ විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, ඒ වගේම ඒවා වෙනස් වෙන බිඳෙන බව, පීඩාකාරී බව සහ සන්තාපකාරී බව කියන මේ කාරණා වලින් එකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් ඒ ධර්මය දුක්ඛ ධර්මයක්. එතකොට පංචස්කන්ධය නිසා අපට දුක් ලැබෙනවා කියන එක විතරක් නෙමෙයි, පංචස්කන්ධයම ගත්තා වුණත් ඒක දුක්ඛයක්. එහෙනම් මොකද්ද මේ දුක්ඛය කියන්නේ? වේදනාව පිළිබඳ කතාවක් නෙමෙයි. දුක්ඛ කියන්නේ හිස් බව, નિසරු බව, වගතුවක් නැති බව, ප්‍රයෝජනයක් නැති බව, පැවැත්වුවයි කියලා යහපතක් නොවන බව. අන්න ඒ નિස්සාර ගතිය තමයි මෙතන දුක්ඛ කියලා හඳුන්වන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛ කියලා කිව්වහම මේ දුක්ඛ වේදනා හැටියට අපි හඳුනා ගන්න දේ નિසරු, තුච්ච වූ, කිසි වගතුවක් නැති, තේරුමක් නැති ධර්ම. අපි සැපයයි ආස්වාදයයි සතුටයි සුවයයි කියලා හඳුනා ගන්නා සංස්කාර ධර්මත් පලකට නැති નિසරු වූ, තුච්ච වූ, පහත් වූ ධර්ම. එතකොට අන්න ඒ විදිහට මේ පංචස්කන්ධයම රූප හැටියට හඳුනා ගන්නා සියල්ලක්ම, වේදනාව හැටියට අපි ඉන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින්නා වූ සියල්ලක්ම, ඒ වගේම සංඥා, සංඛාර, විඥාන, මේ ස්කන්ධ පංචකයම, ස්කන්ධ පංචකයට බෙදුවෙන් පස්සේ ආයේ ලෝකෙ කිසිවක් ඉතිරි නැහැ පින්නතුනේ. එතකොට සමස්ත ලෝකයම තමන් හා අනුන් සම්බන්ධව, තමන් හා බාහිර සියල්ලක්ම මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ගොඩවල් පහට බෙදෙනවා. එතකොට සමස්ත මුළුමහත් නාම රූප ධර්ම සමූහයම, සමස්ත සංස්කාර ධර්ම සමූහයම ඔය කොටස් පහට බෙදුවෙන් පස්සේ ඒ කොටස් පහෙන් එකක්වත් අපට සුවදායකයි කියලා පවත්වන්නට දෙයක් නැහැ. වේදනාව වශයෙන් ගත්තහම සුවදායක තැන් තියෙන්න පුළුවන්. නමුත් ලක්ෂණ වශයෙන් ගත්තහම ඒ කිසිවක සුවයි කියලා ගන්නට, හොඳයි කියලා ගන්නට, වැදගත් කියලා ගන්නට යමක් නැහැ, හරවත් දෙයක් නැහැ. નિසරු ධර්මයෝ. අන්න ඒකයි දුක්ඛ ධර්මයෝ කියන්නේ. එය නිසා අපට දුක ඇති වෙනවා කියන එක වෙනම කාරණය, එයම දුක්ඛ ධර්මයක් කියන එක ගැඹුරු කාරණයක්. එතකොට යමක් නිසා අපට දුක ඇති වෙනවයි කියන එක සාමාන්‍ය මනුස්සයෙන්ට යම් ප්‍රමාණයකට වැටහෙනවා. තමන් අකමැති දේවල් නිසා දුක ඇති වෙනවා, ඒ වගේම පීඩාකාරී දේවල් නිසා දුක ඇති වෙනවා කියන එක දැනෙනවා. නමුත් ඒ ධර්මයම දුක්ඛ ධර්මයක් කියන එක හඳුනා ගන්නට නම් ලක්ෂණ වශයෙන් එය විමසා බලන්න ඕන. අන්න ඒ විදිහේ දැක්මක් තමයි සම්මා දිට්ඨිය දුක් දුරු කරන්නට හේතු වෙන සම්මා දිට්ඨිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සරියුත් හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරනවා. ඒ මොකද මේ සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝ කියලා හඳුනා නොගන්නා තාක්කල් එතනත්තා ඒ සංස්කාර ධර්ම ඇලීමෙන් බැඳීමෙන් පවත්වන්නට වෑයම් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ નિසරු දුක්ඛ ධර්මයන් පවතින්නේ, නඩත්තු වෙන්නේ කවර හේතුවක් මතද? සමුදය හැටියට, සමුදය සත්‍ය හැටියට දේශනා කරනවා තණ්හා. එතකොට මේ දුක උපදවන්නේ, මේ දුක නඩත්තු කරන්නේ කොමක් විසින්ද? තණ්හා. මොකද්ද තණ්හාව කියලා කියන්නේ? මේ පංචස්කන්ධය නැවත නැවත ලැබීමේ, පැවැත්වීමේ කැමැත්ත. එතකොට ඒ ලැබීමේ පැවැත්වීමේ කැමැත්ත තියෙන නිසා තමයි මේක නැවත නැවත අපි පවත්වාගෙන යන්නේ. එතකොට ඒ ලැබීමේ කැමැත්ත, ලැබීමේ පැවැත්වීමේ කැමැත්ත අපි ළඟ තියෙන්නේ ඇයිද? ඒවා දුක හැටියට නොපෙනෙන නිසා. ඒවා දුක්ඛ ධර්ම හැටියට නොයැටෙන නිසා. එතකොට හරියට මේ සියල්ලක් දුක්ඛ ධර්ම හැටියට හඳුනාගත්තොත් තමයි තණ්හාව දුරු වෙන්නේ. ඒ තණ්හාව දුරු වුණු තැන මේ සියලු දුක්ඛයන් අහෝසි වෙනවයි කියන බව දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔය කියන ප්‍රඥාව අවදි කරගත්තොත් අර කියන අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්. ඒ කියන අවිද්‍යාව දුරු වුණොත් මේ පංචස්කන්ධය පිළිබඳව තණ්හාව ප්‍රහීන වෙනවා. තණ්හාව ප්‍රහීන වුණොත් මේ පංචස්කන්ධ දුක්ඛය එතනින් නිමා වෙනවා. ඉතින් මේ සඳහා අපි ආරම්භ කළ යුතු වැඩපිළිවෙල, ප්‍රඥාව අවදි කිරීමේ වැඩපිළිවෙල, මේ යථාර්ථය දැකීමේ වැඩපිළිවෙල අංග 8කින් යුක්තයි. ඒ තමයි ආර්ය ශ්‍රාණක මාර්ගයේ හැටියට දක්වන්නේ. එතකොට එහි පළවෙනිම අංගය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය නැවත ආපහු ඒ ආකාරයෙන්ම පැහැදිලි කර යුතු වෙනවා. දුක දැකීම, දුකට හේතුව දැකීම, එහි නිරෝධය දැකීම, ඒ සඳහා මඟ දැකීම. මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව විනිවිද දක්නා ඥානය සම්මා දිට්ඨියයි කියලා තථාගතයන් වහන්සේ හඳුන්වනවා. සරියුත් හාමුදුරුවෝ මේ සත්‍ය විභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට එය තමයි අපට දුක්ඛ නිරෝධය සඳහා උපකාර වෙන සම්මා දිට්ඨිය. එතෙක් අපට ලෞකික ජීවිතයේ පින්පව් පිළිබඳව වැටහීම, මෙලව පරලෝ පිළිබඳව වැටහීම, එතකොට හේතුඵල ඥානය, ඒ වගේම අවශේෂ කාරණා පිළිබඳව ඇතිවෙන සම්මුති ඥානයන් අපට යම් ප්‍රමාණයකට ලෞකික සම්මාදිට්ඨියයි කියලා හඳුනා ගන්නට පුළුවන්. නමුත් කෙලෙස් දුරු කරන්නට, දුක් දුරු කරන්නට, භව ගමන නිමා කරන්නට උපකාර වෙන සම්මාදිට්ඨිය හැටියට දැක්විය යුත්තේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමයි. එතකොට සම්මාදිට්ඨිය ඒ ආකාරයෙන් අපි හඳුනා ගන්නට ඕනේ. ඉතින් මේවා හුඟා ගැඹුරු කාරණා. එක ධර්මදේශනාවකදී අපිට ආරෂ්ඨාංගික මාර්ගය විස්තර කරනවා තබා සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලාවත් හරියට දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න පහසු නෑ මේ කෙටි කාලයක් තුළ. ඒ නිසා එක බණක් ඇහුවා කියලා අපිට මේ සියලු කාරණා වැටහෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත ඒ සම්බන්ධ දේශනා ශ්‍රවණය කරමින්, ඒ වගේම ඒ සම්බන්ධව ලියවුණු නිවැරදි දහම් පොතපත පරිශීලනය කරමින්, ඊළඟට තමන්ට වැටහෙන ආකාරයට ඒ පිළිබඳව ගැඹුරින් සිතලා කල්පනා කරමින්, සත්පුරුෂ ඥානවන්තයෝ සමග ධර්මයේ පිළිබඳව නැවත නැවත සාකච්ඡා කරමින්, සුතමේ ඥාන, චින්තාමේ ඥාන දියුණු කරගන්නට ඕන. එසේ දියුණු කරගෙන සිහිනුවන අවදි කරගන්නකොට තමයි අපිට මේ සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝය කියන කාරණය ටිකෙන් ටික වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එතෙක් අපට මේ සංස්කාර නිසා දුක ඇති වෙනවා අපේ මනසට කියන එක යම් ප්‍රමාණයකට දැනෙනවා. හැබැයි මේ සංස්කාර ධර්මම ගත්තන් පස්සේ අපේ සිතත් සංස්කාර ධර්මයක්. එහි හට ගන්නා දුක හඳුනා ගන්නා වේදනාවත් සංස්කාර ධර්මයක්. මේ සියල්ලම ගත්තන් පස්සේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න වහා බිදී යන අරුත්සුන් වූ දුක්ඛ ධර්මයෝයි කියලා හරියට වැටහෙනකොට තමයි ඒ පිළිබඳව තෘෂ්ණා උපාදානයෙන් සිත නිදහස් කරගන්නට හැකි වෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨියයි කියලා කියන්නේ දුක, දුකට හේතුව, දුකෙන් නිදහස් වීම, ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයයි කියන බව සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ඊළඟට දෙවනි ආරෂ්ඨාංග මාර්ගයේ දෙවනි මාර්ගාංගය තමයි සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියලා කියන්නේ කොමක්ද? මිත්‍යා සංකල්පනාවන්ගෙන් වැළකීලා සම්‍යක් සංකල්පනාවට පැමිණීම. මොනවද මිත්‍යා සංකල්පනා කියලා කියන්නේ? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. එයි ඒවට මිත්‍යා සංකල්ප කියලා කියන්නේ. කාම සංකල්පනා කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳව අපි අරමුණු ගන්නකොට ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් අපි අරමුණු ගන්නකොට ඒ ගන්නා ආරම්මණයන් සුභවාදීව ඒවාෙහි යම්කිසි ආස්වාදයක් දකිමින්, ඇලෙමින්, බැඳෙමින් ඒවාට කැමති වෙන ගතිය. එතකොට ඒවා පිළිබඳව කැමැත්තෙන් සිතන ගතිය, ඇලීමෙන් බැඳීමෙන් සිතන කල්පනා කරන ගතිය තමයි කාම සංකල්පනා කියලා කියන්නේ. ඒතර කාම සංකල්පනාව ඇයිද මිත්‍යා සංකල්පනාවක් කියන්නේ? මිත්‍යා කියලා කියන්නේ වැරදි කියන එකනේ. ඒක වැරදි සංකල්පනාවක්. ඇයි ඒක වැරදි සංකල්පනාවක් කියලා කියන්නේ? අපි දැන් මුලින් සඳහන් කළානේ සම්මා දිට්ඨිය උපදිනකොට තමයි පෙනෙන්නේ මේ සංස්කාර ධර්මවල එහෙම හොඳයි, සැපයි, වටිනවයි, පවත්වා ගන්නට ඕන, ලං කර ගන්නට ඕන කියලා හිතනද සුදුසු කිසිවක්ම ඇත්ත නැහැ. සැප වේදනාවක් හැටියට වේදනාවට අරමුණු වෙන්නට පුළුවන් යම්කිසි සුවදායක ගතියක්. නමුත් එතන හටගන්නේ සංස්කාර ධර්මයක්. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒ කිසිවක ඇති වැදගත්කමක් නැහැ. ඒ වැදගත්කමක් නැති මේ සංස්කාර ධර්මයන් පිළිබඳව යම් වැදගත්කමක් තියනවා, වටිනාකමක් තියනවා, ඒවා ලං කර ගන්නට ඕන, පවත්ව ගන්නට ඕන කියලා හිතන ගතිය වැරදි සංකල්පනාවක්. ඒ නිසා කාම සංකල්පනාව හඳුන්වනවා මිත්‍යා සංකල්පනාවක්. එහෙනම් සම්‍යක් සංකල්පනාව කුමක්ද? නෙක්ඛම්ම සංකප්පය. කාම සංකප්පයට ප්‍රතිවිරුද්ධ වූ නෙක්ඛම්ම සංකප්පය. ඊළඟට තව මිත්‍යා සංකල්පනාවක් සඳහන් කරනවා. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා. ව්‍යාපාද සංකල්පනාවයි කියලා කියන්නේ තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයින්ගේ විනාශයේ කැමති වෙන ගතිය. කාම සංකල්පනා කියලා කිව්වේ තමන් කැමති දේවල් ලං කරගන්න පවත්වා ගන්නට කැමති වෙන ගතිය. ව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ තමන් අකමැති දේවල් විනාශ වෙනවා දකින්නට තියෙන කැමැත්ත. ඒක පටිඝය මුල් කොටගෙන ඇති වෙන මානසික තත්ත්වයක්. එතකොට එතන ඇති වෙන්නේ මිත්‍යා සංකල්පනාවක්. ඇයිද මිත්‍යා කියලා කියන්නේ මේ කිසිවකට අපි අකමැති උනායි කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එතකොට අකමැති වෙලා ඒවැ විනාශය, ඒවැ පිරිහීම අපේක්ෂා කරනවා කියලා කියන්නේ කරුණු නොඇතහීම නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නයක්. ඒ නිසා ව්‍යාපාද සංකල්පයත් වැරදි සංකල්පනාවක්. ඒ නිසා නිවැරදි සංකල්පනාව වෙන්නේ කොමක්ද? අව්‍යාපාද සංකල්පනා. අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන පවතින ධර්මතාවයන් මගේ රුචි අරුචිකම් මත වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඒ ආකාරයෙන් ලෝකයේ තුල හොඳින් පැවතුනා වෙයි කියන අදහස. ලෝකයේ හැටියට පවතිනවාට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒවා හොඳින් පවතිනවාට මම කැමති වෙනවා. ඒවා හොඳින් පවතින පැවැත්ම පිළිබඳව මගේ සිතේ උනන්දුවක් ඇති වෙනවා. එතකොට තමන්ට පමණක් නෙමෙයි ලෝකයේ සියලුම පුද්ගලයින්ට පමණක් නෙමෙයි මේ සබා දහම පවා යථා ස්වභාවයෙන් පවතිනවට විරුද්ධ නොවන ඒවට කැමති වෙන ගතිය එතන මෙත්තා සංකල්ප. මෙතන කැමති වෙනවා කියලා කියන්නේ තෘෂ්ණා මූලිකව අපේක්ෂා කරනවා කියන එක නෙමෙයි. ඒවැ යහපත කැමති වෙනවා. ඒවැ અભිවෘද්ධිය කැමති වෙනවා. ඒවා හොඳින් පැවතීම කැමති වෙනවා. එතකොට ඒවාෙහි විනාශය අපේක්ෂා කරන්නේ නැහැ. එතකොට ව්‍යාපාද සංකල්පනාවන්ගෙන් බැහැර වෙලා මෛත්‍රී සංකල්පනාවන්ගෙන් යුක්ත වීම. ඊළඟට විහිංසා සංකල්පන. විහිංසා කියලා කියන්නේ ඒ තමන් අකමැති වෙන පුද්ගලයන්ට හිංසා කිරීමේ, විපත් පැමිණීමේ කැමැත්ත, ඒ පිළිබඳව උනන්දු වෙන ගතිය විහිංසා සංකල්පන. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ නිවැරදි සංකල්පනාව තමයි අවිහිංසා සංකල්පන. අවිහිංසා කියලා කියන්නේ තමන් අකමැති පුද්ගලයන්ට හිංසා කරන්නට කල්පනා කරන්නේ නැහැ. එතකොට ඒ අවිහිංසා සංකල්පයේ ඇති කරගන්නට නම් නිවැරදි දැක්මක් තියෙන්නට ඕන. මොකද අපි අන් අයට හිංසා කරන්නට හිතන මොහොතක් පාසා අපි අකුසල කර්ම ජනිත කරගන්නෝ. ඒතර අපේ රුචි අරුචිකම් මත නෙවෙයි ලෝකේ පවතින්නේ, ඒ අදාළ නාම රූප ධර්ම මත. ඒතර මේවා නිවැරදිව හඳුනා නොගන්නා තාක්කල් අපිට වැරදි සංකල්පනා හටගන්නවා. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. එතකොට මේ වැරදි සංකල්පනාවට පාදක වෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා තමයි කාම සංකල්පනා මතුවෙන්නේ. කාම සංකල්පනා මතුවෙන නිසා ඒක පාදක කොටගෙන තමයි ව්‍යාපාද විහිංසා හටගන්නේ. එයි යම් කිසි දෙයකට මම කැමති නම් ඒකට බාධා කරන අය පිළිබඳව මම ගැටෙනවා. යම් කිසිවක් මම පවත්වා ගන්න උත්සාහ කරනවා නම් එහි විනාශය සලසන අවස්ථා පිළිබඳව මම ගැටෙනවා. එතකොට ඊට මැදි වෙන සත්වයන් පුද්ගලයන් සියලු දෙනා විනාශ කරන්නට ඕන, ඔවුන් විනාශ වෙනවා නම් හොඳයි කියන ආකල්පයක්, සංකල්පයක් අපේ සිත් තුළ අනුක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. කුමක් නිසාද? මම කැමති දේවල් රැකගන්නට මම වෑයම් කරන නිසා. එතකොට අවිද්‍යාව නිසා තෘෂ්ණාව හට ගන්නවා, කාම සංකල්පනා හට ගන්නවා. ඒ කාම සංකල්පනා පාදක කොටගෙන ව්‍යාපාද විහිංසා සංකල්පනා නිර්මාණය වෙනවා. එතකොට ඒ අවිද්‍යාව නිසා හට ගන්නා මේ තුන් ආකාර සංකල්පනාවෝ මිත්‍යා සංකල්පනා. ඒවා නිවැරදි සංකල්පනා නෙමෙයි, ඒවා වැරදි සහගත සංකල්පනා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සරියුත් හාමුදුරුව මෙහිදී පැහැදිලි කරනවා. එතකොට නිවැරදි සංකල්පනා කියලා කිව්වේ මොකක්ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියලා කිව්වේ මේ කාමයන්ගෙන් නික්මීම. දැන් මේක හරියට ලෝකේ බොහෝ දෙනා වරදවාගෙන තේරුම් ගන්න කාරණය. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ මේ කැමති දේවල් අතහැරීම කියන එක නෙවෙයි පින්නතුනේ. මේ දේවල් පිළිබඳව තියෙන කැමැත්ත තේරුමක් නැති අර්ථ ශුන්‍ය දෙයක්. මේවා කැමති වෙන්නට තරම් දෙයක් නැහැ කියන බව තේරුම් අරගෙන ඒවා පිළිබඳව තියෙන ඇලීම බැඳීම අතහැරීමයි. මේක පැහැදිලිව කාරණා දෙකක්. අපි අර මුලින් සඳහන් කළානේ මේ සංස්කාර ධර්ම නිසා අපට දුක් ඇති වෙනවා කියලා හිතන එක වෙනම එකක්. සංස්කාර ධර්මයෝම දුක්ඛ ධර්මයෝ කියලා තේරුම් ගැනීම ඊට වඩා ගැඹුරු කාරණා. පංචස්කන්ධය නිසා අපට දුක ඇති වෙනවයි කියන එක අපිට යම් ප්‍රමාණයකින් තේරෙනවා, අපේ මනසට ඇති වෙන පීඩාව නිසා. අපේ කයටත් එයින් ඇති වෙන පීඩාව නිසා. හැබැයි මේ පංචස්කන්ධයම දුක්ඛයක් කියන බව හරියට වැටහුනොත් තමයි අපට නිවැරදි දැක්මක් ඇති වෙන්නේ. දැන් පංචස්කන්ධය නිසා දුක හට ගන්නවා කියලා හිතන තාක්කල් ඒ නිසා හට ගන්නා දුක වළක්වලා ඒ නිසා හට ගන්නා සැපය පවත්වන්නට වෑයම් කරනවා. අන්න ඒ වගේම පටලවිල්ලක් ඇති වෙනවා මේ කාම වස්තුන් බහැර කරන්නට සිතනකොට. එතකොට ඒ පිළිබඳව කැමැත්තක් තියෙනවා, ඒ පිළිබඳව රුචිකත්වයක් තියෙනවා, ඇලීමක් බැඳීමක් තියෙනවා. ඒ ඇලිච්ච බැඳිච්ච කැමති වෙච්ච දේවල් තමයි දැන් අතහරින්නට සූදානම් වෙන්නේ. එතකොට මුලම වරද්දගෙන මොකද්ද වැරදිලා තියෙන්නේ? දැන් කැමති වෙලා තියෙනවා. එතකොට කැමති වෙච්ච දේ බහැර කරන්නට උත්සාහ කරන එක නෙවෙයි නෛෂ්ක්‍රම කියලා කියන්නේ. කැමති වෙන්නට තරම් දෙයක් නැහැ එහි කියන බව නිවැරදිව තේරුම් ගන්න. එතකොට අපිට ද්‍රව්‍ය පුද්ගලයෝ බහැර කරන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒවා තියෙන තැන්වල එහෙමම තියෙනවා. ඒ සියල්ලක් තියෙන තැන්වල එහෙමම තියෙන්නට ඉඩ හැරලා ඒවා පිළිබඳව තියෙන ඇලීම බැඳීමයි දුරු වෙන්නේ. ඇයිද ඇලීම බැඳීම දුරු කරගන්නේ? ඒවා නිසා දුක හට ගන්නවා කියලා හිතලා නෙමෙයි. ඒවහිම එයම දුක්ඛ ධර්මයන්. ඒවෑම ඇලෙන්නට බැඳෙන්නට තරම් වැදගත් යමක් එහි ඇත්තේ නැහැ. ඒ තුල පවතින්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න වහා බිඳී යන සංකත ධර්ම සමූහයක් පමණයි. වේදනාවට ඒ ආස්වාදනීය කාරණයක් හැටියට අපි වේදනාව මුල් කොටගෙන මන බලනවා නම් එහි ආස්වාදනීය බවක්, එහි සුවදායක බවක් අපට දැනෙන්න පුළුවන්. ඒ මිම්මට හැබැයි ප්‍රඥාවෙන් අපි මන බලනකොට මේ සියල්ල කිසි තේරුමක් නැති අරුතක් නැති નિසරු ධර්ම. ඒ නිසා වේදනාවෙන් මන බලනවා නම් අපට සුවයක් පහසුවක් දැනෙන්නට පුළුවන්. එතකොට වේදනාවෙන් මන බලලා නිවන් දකින්න බෑ. ප්‍රඥාවෙන් මන බලන්නට ඕන. ඇත්තටම ඒවාෙහි වැදගත්කමක් තියනවාද? ඒ සුවයි සැපයි සතුටයි කියලා අපට වේදනාවෙන් හඳුන්වා දෙන කාරණය තුල වැදගත්කමක් තියනවාද? වටිනා යමක් තියනවාද? අන්න ඒ කාරණය අපි විනිවිද දකින්න දකින්න අපට ඒ නිසා තණ්හාව ඇති වෙනවා, ඒකට තණ්හාව ඇති වුණා, ඒක දුරු කරගන්න, එය බැහැර කරන්නට ඕන කියන මේ මතුපිට කාරණයට වඩා ඇත්තටම ඒ වාහි ඇලෙන්නට තරම් බැඳෙන්නට තරම් කැමති වෙන්නට තරම් දෙයක් නැහැ. අන්න එතකොට තමයි නිබ්බින්දති, ඒව විඳින්නේ නැහැ. විරජ්‍යති, ඒවෙහි ඇලෙන්නේ නැහැ. ඒ ඇලෙන්නේ නැති, ඒවා විඳින්නේ නැති තැනකට අපේ මනස ගෙනෙන්නට ටික ටික පුහුණු වෙනකොට තමයි නෙක්ඛම්ම නෛෂ්ක්‍රම්ම අපට පුහුණු කරන්න පුළුවන්. එතකොට නෙක්ඛම්ම සංකල්පනා කියලා කියන්නේ අර විදිහට මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට බැඳෙන්නට තරම් සුදුසු යමක් නැහැ කියන බව නුවණින් කල්පනා කරන්නට යොමු වීම. එතකොට නැවත නැවත දැන් අපේ මනසට සංකල්පනා ගොඩ නැගෙන්නේ මේවා ආස්වාදනීය කරුණුය, මේවා වැදගත් කරුණුය, මේවා හොඳ දේවල්ය, මේවා වටිනා දේවල්ය කියන කාම සංකල්පනා තමයි දිගු කලක් අපේ සිතට පුහුණු කරලා තියෙන්නේ. දැන් ඒ වෙනුවට අපි උත්සාහයෙන් ප්‍රඥාවෙන් හිතන්න ඕන, කල්පනා කරන්නට ඕන මේ වාහිය තරම් වැදගත් යමක් නැහැ කියලා. එතකොට මුලදිම අපිට එකපාරට දේවල් ප්‍රඥාවට වැටහෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව පුහුණු කරන්නට ඕන, යොමු කරන්නට ඕන, අවදි කරන්නට ඕන, විචාරපූර්වක වෙන්න ඕන, ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. එහෙම නැවත නැවත අපේ ප්‍රඥාව අවදි කරනකොට තමයි ඒ ප්‍රඥාවට හසු වෙන්නේ මේ කාරණේ හරියටම. එතෙක් අපට මේවා ඉතාම වටිනා සුභවාදී දේවල් හැටියට තමයි දැනෙන්නේ. ඒ කුමක් නිසාද? අපි වේදනාවෙන් මන බලනකොට ලෝකය තුල ආස්වාදයක් සැපයක් අපට දැනෙනවා. ප්‍රඥාවෙන් මන බලනකොට ඒ කිසිවක අර්ථයක් නැහැ කියන නිසරු බව අපට පැහැදිලිව පෙනෙනවා. සා කාම සංකල්පනා ඇති වෙන්නේ අවිද්‍යාව මුල් කොටගෙන වේදනාවෙන් ලෝකය මන බලනකොට ඇලෙන්නට බැඳෙන්නට ආස්වාදනය කරන්නට සුදුසු යමක් එහි තියෙනවා කියන හැඟීමත් එක්ක අපට කාම සංකල්පනා මතුවෙනවා. ඒ වෙනුවට අපි උත්සාහයෙන් ප්‍රඥාවෙන් සිහි කරන්නට ඕනේ නෑ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වහා බිඳී යන මේ සංස්කාර ධර්මයන්හි ඇලිලා බැඳිලා පවත්වන්නට තරම් වැදගත් දෙයක් මේවාෙහි නැහැ කියන බව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒවාෙහි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපට ඒවාහි නිස්සාරත්වය දැනෙනවා. එතකොට ඇල්ම දුරු වෙනවා. ඒ නිසා ද්‍රව්‍ය හෝ පුද්ගලයන් අතහරිනවා කියන එක නෙවෙයි සැබෑ අත්හැරීම. එය නොවේ සැබෑ නෛෂ්ක්‍රම්‍ය. ඒ ද්‍රව්‍ය සහ පුද්ගලයන් පිළිබඳව ඇලෙන බැඳෙන ගතිය දුරු කිරීමයි. ඒ ගතිය දුරු කරන්නට ඒවාහි යථාර්ථය වටහා ගැනීම. ඒකයි මුලටම සම්මා දිට්ඨිය දේශනා කරන්නේ. නිවැරදි දැක්ම නැතිව මේ කිසිවක් පල දරන්නේ නැහැ. ඒ නිසා ඒ දැක්ම ටිකෙන් ටික වර්ධනය වෙන ප්‍රමාණයට තමයි අපට සම්‍යක් සංකල්පනා ගොඩනැගෙන්නේ. එතකොට මේවාහි ඇලෙන්නට තරම් බැඳෙන්න තරම් දෙයක් නැහැ කියලා හරියට වැටහෙනකොටම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ගොඩනැගෙනවා. අව්‍යාපාද කියලා කිව්වේ මේවා එහි විනාශය අපේක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ඇයිද විනාශය අපේක්ෂා කරන්න අවශ්‍ය නැත්තේ? ඒවාහි ආස්වාදනය කරන්න ඇලෙන්න බැඳෙන්න තරම් වැදගත් දෙයක් ඒවාහි නැහැ. හටගත්තු නාම රූප ධර්ම එය විසින්ම අභාවයට යනවා. ඇයි ඒ? සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය ලක්ෂණය ස්වභාවයක්. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒක ධර්මතාවයක්. ඒතර අපි අමුතුවෙන් ඒවාෙහි විනාශය අපේක්ෂා කරන්නට ඕන නැහැ. ඒ විනාශය අපේක්ෂා කරන්නෙම අපේ සිතෙන් වෙනත් දෙයක් අපි ඇලීමෙන් බැඳීමෙන් පවත්වා ගන්නට උත්සාහ කරන නිසා. ඒ නිසා අපට එහෙම ඇල්මක් බැඳීමක් ඇති කරගන්නට වැදගත් දෙයක් මෙහි නැහැ කියලා හරියට වැටහෙනකොට එහෙමනම් ගැටෙන්නට හැපෙන්නට විනාශය අපේක්ෂා කරන්න දෙයක් නැහැ. හටගත් ධර්මතා ඉබේම අභාවයට යනවා අනිත්‍ය ධර්මය නිසා. එතකොට ව්‍යාපාද සංකල්පන දුරු වෙනවා. ඊළඟට විහිංසා සංකල්පන, හිංසා කරන පීඩා කරන ගති. ඒ හිංසා කරන්න පීඩා කරන්න ඇති වෙන්නේ සත්වයේ පුද්ගලයේ ආත්මය, මේ මම, මේ ඔහු, ඔහු මට විරුද්ධයි, ඔහු මං කැමති දේවල් වලට බාධා කරනවා. එතන මෙහෙම හිතන නිසායි අපිට විහිංසා සංකල්පන ඇති වෙන්නේ. හිංසා කිරීමේ කැමැත්තක් ඇති වෙනවා. එතන මෙතන සත්වයේක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප ධර්ම සමූහයක් මෙහි පවතින්නේ. ඒ නිසා මේවාෙහි අත්පත් කරගන්නට කිසිවක් නැහැ කියලා දැනෙනකොට එහෙමනම් අහිමි කරන්නට කිසිවක් එහි ඇත්තේ නැහැ. අනෙකෙකුට මා වෙනුවෙන් කළ හැකි කිසිවක්වත් එහි ඇත්තේ නැහැ. ඔහුය මමය කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ. එහෙමනම් අපිට පුද්ගල භාවයෙන් අරගෙන පුද්ගලයෙකුට හිංසා කිරීමේ අවශ්‍යතාවයක්, කැමැත්තක්, උනන්දුවක් අපේ සිත්වල ඇති වෙන්නට තියෙන මූලය එතනින් නිවියක්. මෙන්න මේ විදිහට පින්නතුනි මිත්‍යා සංකල්පනා හැටියට අවිද්‍යාව, තෘෂ්ණාව මුල් කොටගත්තු කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා මතුවෙන්නට පුළුවන්. ඒ සංකල්පනා දුරු කරමින් සම්‍යක් සංකල්පනා ඇති කරගන්නට ප්‍රඥාව පෙරදරි කරගෙන අපට නෛෂ්ක්‍රම්‍ය පහළ වෙන තරමට තමයි නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා මතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට එතනදී වැදගත්ම අපේ අවධානය යොමු කළ යුතුම කාරණේ තමයි ඒ සංස්කාර ධර්ම නිසා අපට දුක ඇති වෙනවා කියන කාරණේ නෙමෙයි. ඒ සංස්කාර ධර්මයෝම දුක්ඛයෝය. එතකොට මේ සංස්කාර ධර්ම නිසා අපට පීඩා ඇති වෙනවා කියන කාරණේ නෙමෙයි. ඒ සංස්කාර ධර්මයෝම පීඩා සහිත ධර්ම සමූහයක්ය. මේ විදිහට හරියට නුවණින් තේරුම් ගන්නකොට ඒවාහි ඇලෙන්නට බැඳෙන්නට දෙයක් නැහැ කියලා වැටහෙනකොට ඒ ඇලුණු බැඳුණු ද්‍රව්‍ය පුද්ගලයෝ බැහැර කරන්නට නෙමෙයි, ඒ ද්‍රව්‍ය හෝ පුද්ගලයන් පිළිබඳව ඇලෙන්නට බැඳෙන්නට දෙයක් නැහැ කියන බව හරියට වැටහෙද්දී තමයි අපේ సంతානේ නිවැරදි සංකල්පනාවද වෙන්නට පටන් ගන්නේ. එතකොට තුන්වෙනි කාරණය සම්මා වාචා, හතරවෙනි මාර්ගාංගය සම්මා කම්මන්ත, පස්වෙනි මාර්ගාංගය සම්මා ආජීව. ඒ කාරණා තුනම අපි මෙහිදී එකට සිහිපත් කළේ ඒවා ධර්මයේ දක්වන්නේ විරති හැටියට. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග 8ම අපි වෙන වෙනම පුහුණු කළා වුණාට මාර්ග සිත්වල මේවා චෛතසික ධර්ම 8ක් හැටියට එකම සිතේ එකවර තමයි පහළ වෙන්නේ. එතකොට මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා පහළ වෙන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසික තුනක්. විරති කියලා කියන්නේ වෙන්වීම. මොනවෙන්ද වෙන් වෙන්නේ? මිච්ඡා වාචාවෙන් වෙන් වෙනකොට සම්මා වාචාව, මිච්ඡා කම්මන්තයෙන් වෙන් වෙනකොට සම්මා කම්මන්තය, මිච්ඡා ආජීවයෙන් වෙන් වෙනකොට සම්මා ආජීවය. මොනවද මිච්ඡා වාචා කියලා කියන්නේ? මිච්ඡා වාචා කියලා කියන්නේ වැරදි වචන. වැරදි වචන කියලා කියන්නේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මුසාවාදයයි කියලා කියන්නේ අන් අය රවටන අදහසින් කියන වචන. දැන් මේවා පින්නතුනි අපි එකයි කිව්වේ එක බණකදී මේවා සියල්ලක් පැහැදිලි කරගන්නට අපිට කාලය නෙමෙයි. මේවා එකක් එකක් අරගෙන වෙන වෙනම කතා කරන්න සාකච්ඡා කරන්න තරම් බොහෝ දේ මේවා සම්බන්ධව අපට අවධානය යොමු කරන්න තියෙනවා. දැන් මුසාවාදය කියලා කිව්වන් පස්සේ අනුන් රවටන අදහසින් අපි යමක් ප්‍රකාශ කිරීම. එතකොට ඒ අනේකා රැවටීමෙන් අනර්ථයක් වෙනවා නම් ඒ මුසාව බරපතල වෙනවා, බරපතල හානිදායක වෙනවා. ඒතර සමහර අවස්ථාවලදී පුද්ගලයෙකුට අනේකාගේ මනස වෙනත්කට යොමු කරන්නට වෙනවා ඒ තනත්තාගේ යහපත වෙනුවෙන්. එතනදී උපායශීලී වෙන්නට වෙනවා. හැබැයි බොරුවක් කියනවා කියන එක නෙමෙයි, උපක්‍රමශීලී වෙන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ අනේකාගේ යහපත වෙනුවෙන් යමක් කරන්නට. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම් කෙනෙක් අපෙන් යම් සිද්ධියක් පිළිබඳව ඇහුවහම අපිට දැන් මම සත්‍යවාදී කෙනෙක් කියලා ඒ සියලුම කාරණා කියන්නට ගියන් පස්සේ අහන කෙනාටත් අනර්ථයක්, ඒකට සම්බන්ධ වූ අන් අයටත් අනර්ථයක් කියලා අපිට වැටහෙනවා නම් ඒ සියලු කාරණා නොකිය ඉන්නට අපට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ බොරු ගොතලා කියන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි කියන්න පුළුවන් කොටස, කිව හැකි කොටස අපට කියන්නට පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් කාරණයක් වෙත උපක්‍රමශීලීව අවධානය යොමු කරන්නට පුළුවන්. ඒතර අන්න එහෙම ප්‍රඥාව ඇති කෙනෙකුට තමයි අන් අය රවටලා, අන් අය පීඩාවට පත් කරලා ඒ මුසාවාදය නිසා කරගන්න අනර්ථයෙන් වළකින්නට පුළුවන් වෙන්නේ. ලෝකයේ ස්වභාවය නුවණින් තේරුම් අරගෙන හසුරුවා ගන්නට පුළුවන් අය. එහෙම නැති අයට බොහෝ කොට සත්‍ය කතා කරන්නට ගිහිල්ලත් අනර්ථයන් සිද්ධ කරගන්නට ඉඩ කඩ තියෙනවා. ඒ නිසා සත්‍ය කතා කරන්නට ගිහිල්ලා අනර්ථය වෙනවා නම් ඒත් අනර්ථයක්. මුසාවක් කියලා අනර්ථය වෙනවා නම් ඒත් අනර්ථයක්. එතකොට මම සත්‍යයි කතා කළේ ඉතින් මට කරන්න දෙයක් නැහැ අනර්ථය වුණාට කියලා එහෙම ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. අපි කියන දේත් එක්ක නම් ලෝකෙට අනතුරු සිද්ධ වෙන්නේ එහි යම්කිසි වගකීමක්, කර්ම බලයක් අපි වෙත පැවරෙනවා. ඒ වගේ තමයි අපි ලෝකේ රැවටීම නිසා නම් ලෝකයට අනර්ථය වෙන්නේ, එහි යම්කිසි අනර්ථයක් අපට සිද්ධ වෙනවා. එහෙමනම් වඩා වැදගත් වෙන්නේ ලෝකයට අනර්ථ නොකර සිටීම. එතකොට ඒ සඳහා බොරු කියන්නට කියන එක නෙමෙයි. අපි මුසාවෙන් අන් අය නොරවටා ඉන්නටත් ඕනේ. හැබැයි වඩා වැදගත් වෙන්නේ අන් අයට සිද්ධ වෙන අනර්ථය වළක්වලා අර්ථය පිණිස උපායශීලී වීමයි කියන කාරණයක් අපි නුවණින් තේරුම් ගන්න ඕනේ. එතකොට මුසාවාදයෙන් වැළකීම. ඊළඟට පිසුනා වාචයෙන් වැළකීම. පිසුනා වාච කියලා කියන්නේ අන් අය කොටවන අදහසින් යම් යම් දේවල් ප්‍රකාශ කරන. අන් අය ගස්ඨණය කරන අදහස. සමහරට සත්‍යම වෙන්න පුළුවන් කතා කරන්නේ. බොරු ගොතලා කියනවා නෙමෙයි. සිද්ධ වෙච්ච දෙයක්ම තමයි කියන්නේ. හැබැයි මේ ප්‍රකාශනය නිසා ඕනෝන් ගැටෙනවා. එතකොට ඒ ගස්ඨණය කරන ඕනෝන් භේද කරන අදහසින් නම් ඒක කරන්නේ. එතකොට ඒ අදහස් පින්නතුනි මහා ලොකුවට අපට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සූක්ෂම විදිහට අපේ මනසේ තියෙනවා නම් එය අනර්ථය පිණිස පවතිනවා. එතකොට පිසුනා වාච. පරුස වාච කියලා කියන්නේ අන් අයට රිදවන අදහසින්. දැන් අද කාලේ පරුස වාච කියනකොටම ඔය අසභ්‍ය වචන තමයි පරුස වාච හැටියට වෙන් කරගන්න. අසභ්‍ය වචන කියන එකම නෙමෙයි පින්නතුනි. අසභ්‍ය වචනේ සමහර කෙනෙකුට පරුස වචනයක් වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ප්‍රිය වචනයක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවල අසභ්‍ය වචන. ඒ නිසා මෙතන අසභ්‍ය වචන කියනවාද, සභ්‍ය වචන කියනවාද කියන කතාවක් නෙමෙයි කියන්නේ. අන් අයට පීඩා කරන අදහසින්, අන් අයට රිදවන අදහසින් කතා කරන ඒවා. එතකොට සමහරලාට මහත්වෝ කියන එක වුණත් අනේකාට රිදවන අදහසින් අවඥා සහගතව නම් කියන්නේ ඒක වුණත් කොයිතරම් සමාජ සම්මත උසස් වචනයක් වුණත් ඒකෙන් පවා අනේකාට රිදෙන විදිහට උච්චාරණය කරනවා නම් රිදෙන තැනකදී රිදෙන ස්වරයකින් අවඥා සහගතව කතා කරනවා නම් ඒකත් පරස වචනයක් වෙන්නට පුළුවන්. ඊළඟට ආ මුදලාලි මහත්තයා, ආ හාමු මහත්තයා ඒ විදිහට ගරුනම්බු දීලා කතා කරන වචනයක් වුණත් අන් අයට රිද්දන අදහසින්, අන් අයට පීඩා කරන අදහසින් අපිට ප්‍රකාශ කරන්නට පෙළඹෙනවා නම් අපි එතනදී ඒන් අනේකාට පීඩා කිරීම, අනේකාට රිදවීම, අනේකා මානසික ගස්ඨණයකට හෙලා දැමීමකට ලක් කිරීම, එබඳු ආකල්පයකින් කටයුතු කරනවා නම් ඒවා පරුස වචන කියන ගණේටයි අපිට හඳුනා ගන්නට වෙන්නේ. ඊළඟට සම්පප්පලාප. සම්පප්පලාප කියලා කියන්නේ අර්ථ ශුන්‍ය කතා. එතකොට මේ ලෝකයේ කිසිම වචනයක් එහෙම අර්ථ ශුන්‍යව හදාගෙන නැහැ. වචන නිෂ්පාදනය කරගන්නේ අපේ අදහස් කියන්නේ. ඒතර හැම වචනයකින්ම මොකක් හෝ අදහසක් ප්‍රකාශ වෙනවා. එහෙමනම් මොකද්ද අර්ථ ශුන්‍ය වචන කියලා කියන්නේ? අනිකාගේ යහපත පිණිස හේතු නොවන විදිහේ ප්‍රකාශන. එතකොට සිහි කල්පනාව තියෙන කෙනෙකුට තමයි අපි කියන ප්‍රකාශනය කවර අර්ථයකින්ද කියන්නේ. එතකොට ඒක අනිත් කෙනාට ඒ වෙලාවෙ එකවරම වැටහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. පස්සේ වැටහෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග වඩිනකොට අර කුඹුර කොටන මිනිස්යාගේ කුඹුරේ මුදල් පසුම්බියක් තියනවා දකින්න පෙර දිනෙහි සොරු විසින් රාජ භාණ්ඩාගාරයෙන් සොරකම් කරගෙන ආපු කහවණු පසුම්බියක් මේ කුඹුරේ දාලා ගිහිල්ලා. තොර බුදුරජාණන් වහන්සේ අර ගොවියට ඇහෙන්න ආනන්ද හඳුරන්ට කතා කරලා කියනවා ආනන්ද සර්පයා දුටුවාද ආනන්ද සර්පයා දුටුවාද. එතකොට දැන් මේක අර ගොවියට ඇහෙනවා. එතකොට ගොවියට මේකේ අදහසක් තේරෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ එතන සම්පප්පලාපයක් දේශනා කළා කියන්නට බෑ. අර මුදල් පසුම්බි අරමුණු කරගෙන ඒ ගොවියට ප්‍රයෝජනවත් වෙන වචනයක් එතන දෙසිහිපත් කළේ. ගොවියා දන්නේ නැහැ ඒක. නමුත් පස්සේ රාජපුරුෂයන්ට හසු වෙලා ඔහු රාජ දණ්ඩණයට ලක් කරන්නට සූදානම් වෙනකොට ඔහුට සිහි වුණා මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ ආනන්ද සර්පයා දුටුවාද කියලා විමසුවේ. ඒකත් එක්ක ඔහු නැවත නැවත මන්තරේ වගේ ආනන්ද සර්පයා දුටුවාද ආනන්ද සර්පයා දුටුවාද කියලා මේ කතාවම නැවත නැවත මතු කරන්න ගත්තා. ඒතර ඒ මොකද්ද කියලා අහනකොට තමයි බුදුහාමුදුරුවෝ අද මෙතනින් වැඩිය උන්වහන්සේ මෙහෙම කතාවක් කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොන ගෙහිලා විමසුවාම තමයි මේක මොහුගේ ක්‍රියාවක් නෙමේ පෙර දිනේ සොරු විසින් ගෙනත් දමන ලද්දක් කියලා දැනගත්තේ. අවසානයේ ඒ පුද්ගලයාගේ ජීවිතේ රැකුණා ඒකේ. එතකොට අනුන්ගේ දිවි රකින්නටයි මේ වචනේ. ඔහුට ඒක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් උපායශීලීව එතනටයි මේ වචනේ පාවිච්චි කළේ. අන්න ඒ වගේ අනුන්ගේ යහපත පිණිස අර්ථ සම්පන්න වචන අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් එය සම්මා වාචාව. අර අර්ථ ශුන්‍ය කටට ආපු දේ වාචාලකමට කියවන ගතිය එතන තමයි සම්පප්පලාපය. එතකොට මේ සම්මා වාචා කියලා කියන්නේ මිච්ඡා වචනෙන් වළකින්නට තමන් තුළ තියෙන උනන්දුව, ඒ වැළකීමට තියෙන උනන්දුව තමයි විරති චෛතසිකයක් හැටියට තමන්ගේ సంతානේ වැඩේ. ඊළඟට මිච්ඡා කම්මන්තයෙන් වැළකීම. මිච්ඡා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම්‍යත්‍යාචාර කියන කයින් සිද්ධ වෙන වැරදි. ඉතින් ඒවා බොහොම ප්‍රකට කාරණා. එතකොට අපේ කයින් යම් වරද්දක් වෙන්න පුළුවන් නම් ඒ වරද නොවන තැනට පරිස්සම් වීම. එතකොට වරද නොවන තැනට කියලා කියන්නේ සතා මරන්න හිතෙනවා බලහත්කාරයෙන් නොමර ඉන්නවා කියන තැන නිවැරදි සීලයක් වැඩෙන්නේ නැහැ පිළිතුර. මොකද එතකොට මරන්න හිතිලා තියෙනවා. අතපය ක්‍රියාත්මක නොකොට අකුසලයේ ගැන හිතලා ඒව හකුලුවාගෙන ඉඳලා විතරයි. ඒකෙන් විරති චෛසිකේ නිවැරදිව වැඩෙන්නේ නැහැ. එහෙමනම් අපි දුරු කරන්න ඕන මොනවද? ඒ ඝාතනය කරන්නට සිතෙන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න. එයි අපිට ඝාතනය කරන්න සිතෙන්නේ අර මුලින් කියන ලද ව්‍යාපාද විහිංසා විතර්ක නිසා. එතකොට ව්‍යාපාද විහිංසා විතර්ක දුරු කරගන්නා තරමට තමයි අපේ సంతානෙහි අර සත්වයන් ඝාතනය කිරීමට තියෙන උනන්දුව කැමැත්ත එයින් අපේ සිත නිදහස් කරගන්න පුළුවන්. ඒකයි විරතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් සතා මරන්න නැතුව එපමණකින් අතපය හකුලුවාගෙන වැළකී සිටීම නෙමෙයි. එහෙමනම් ඉතින් හිරගෙදර ඉන්න මිනිස්සුත් ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් වැළකීච්ච සිල්වතුන් හැටියට අපිට හඳුනා ගන්නට වෙනවා. අතපය වාරු නැති ඔත්පල වෙච්ච අයත් සිල් රකින සිල්වතුන් ගුණවතුන් හැටියට හඳුනා ගන්නට වෙනවා. එහෙම කාරණයක් නෙමේ අපේ මනසේ ඒ පිළිබඳව ඇති වෙන විරතිය කියලා කියන්නේ ඒයින් වෙන් වෙන්නට අපේ මනසේ ඇති වෙන උත්සාහය තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. එහි තියෙන අනර්ථය තේරුම් අරගෙන එයට තමන්ගේ සිත නැවෙන්නේ කවර මූලයන් නිසාද? ප්‍රාණඝාතයට නැමෙන්නට පුළුවන් කාම සංකල්පනා නිසාත් නැවෙන්නට පුළුවන්, ව්‍යාපාද සංකල්පනා නිසාත් නැවෙන්නට පුළුවන්, විහිංසා සංකල්පනා නිසාත් නැවෙන්නට පුළුවන්. සොරකම පිළිබඳවත් ඔය කාරණා තුනෙන්ම නැඹුරු වෙන්නට පුළුවන්. ඒ වගේම කාම මිත්‍යාචාරය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම කාම සංකල්පනා නිසා නැඹුරු වෙන්නට පුළුවන්, ව්‍යාපාද විහිංසා සංකල්පනා නිසා කලාතුරකින් එතනට නැඹුරු වෙන්නට පුළුවන්. එතකොට මේ කියන මිත්‍යා සංකල්පනාව තමයි අපිව කායික වශයෙන් වරදට පොළඹවන්නේ, වාචසික වශයෙන් වරදට පොළඹවන්නේ. එතකොට සම්‍යක් සංකල්පනා ගොඩනගන්නට සම්මා දිට්ඨියෙන් ක්‍රියාත්මක වෙන තැනැත්තාට තමයි මේ කියන මිත්‍යා හැසිරීමෙන් එහෙම නැත්නම් මිත්‍යා කම්මන්තෙන් වැළකීලා සම්මා කම්මන්තයට නැඹුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය එහෙම නැත්නම් පස්වෙනි කාරණය තමයි මිච්ඡා ආජීවෙන් වැළකීලා සම්‍යක් ආජීවය. සම්‍යක් ආජීවය කියලා කියන්නේ කොමක්ද? නොකල යුතු වෙළඳාම් විතරක් නෙවෙයි පින්නතුනේ තමන්ගේ දිවි පැවැත්ම සඳහා ඉපයීමේදී සහ ඒ උපයාගත් දේ පරිහරණය කිරීමේදී තමන්ටත් ලෝකයටත් අනර්ථයක් නොවන හැටියට ඉපයීම් පරිහරණය කිරීම කාර්ය સિદ્ધ කරන්නට පුළුවන් නම් එය තමයි සම්මා වාචා සම්මා ආජීවය. එතකොට මිච්ඡා ජීවය කියලා කියන්නේ උපයද්දිත් පරිහරණය කරද්දී තමන්ටත් ලෝකයටත් අනර්ථය වෙන හැටියට අකුසල් ජනිත වෙන හැටියට ලොවට හානි වෙන හැටියට ලොවට පීඩා වෙන හැටියට දැන් සමහර කෙනෙක් ඉපයීමේදී හොරකම් කිරීම මංකොල්ල කෑම අල්ලස් ගැනීම වංචා කිරීම හොරට මැනීම මේ আদি නොඑක් දේවල් වලින් උපයීමේදී අනර්ථයක් සිද්ධ කරනවා. තව සමහර උපයනෝ ධාර්මිකව හැබැයි පාවිච්චි කරනකොට මත්පැන් බීලා ඒ වගේම සූදුවට සුරාවට ඒ වගේම සල්ලාලකමට ඒවට යොමු වෙලා ඊළඟට අනිත් අයට තමන්ගේ හැකියාව පෙන්වන්න බලය පෙන්වන්න ධනය පෙන්වන්න පිරිවරයේ ශක්තිය පෙන්වන්න අනිත් අයට පීඩා කරමින් ඒ තමන් උපයාගත්තු දේ ධාර්මික ඉපයවනත් භුක්ති විඳීමේදී ලොවට අනර්ථයන් සිද්ධ කරන. ඒතර සම්මා ආජීවයයි කියලා කියන්නේ ඉපයීමේදී සහ පරිහරණය කිරීමේදී තමන්ටත් ලෝකයටත් අනර්ථයක් නොවන ආකාරයෙන් පවත්වන්නට පුළුවන් වීම. ඉතින් එයටත් විශේෂයෙන් අර මිත්‍යා සංකල්පනාවලින් වැළකීලා සම්‍යක් සංකල්පනාවලට පෙළඹීම විශේෂයෙන් වැදගත් වෙනවා. පින්නතුනේ මේ එක් එක් කාරණාවන්ට අර මුල් මුල් කාරණා උපනිශ්‍රේ වෙනවා, උපකාර වෙනවා, ඒවා තුලින් වැඩෙනවා. ඒ නිසායි සම්මා දිට්ඨිය මුලටම ඊළඟට සම්මා සංකප්පය මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. කාරණා පහයි. හයවෙනි කාරණේ සම්මා වායාම. සම්මා වායාමයි කියලා කියන්නේ නිවැරදි වීර්ය. නිවැරදි වීර්ය කියලා කියන්නේ මොකද්ද? සතර සම්‍යප්ප්‍රධාන වීර්ය. නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසල් දුරු කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට යම් උත්සාහයක් දරනවා නම් එය තමයි සම්මා වායාම. දැන් අපිට වැඩ කරන්න, නොයෙක් දේවල් කරන්න වීරිය තියෙනවා. කායික මානසික වීරිය අපිට උපදවා ගන්නට පුළුවන්. වීරිය කියන චෛතසිකය ප්‍රකීර්ණක චෛතසිකය කුසල් සිතෙත් තියෙනවා, අකුසල් සිතෙත් තියෙනවා. අකුසලයක් අපරාධයක් කරනකොට ඒකට අවශ්‍ය වීරිය අපේ සිතේ සහ ගතේ උපදිනවා. ඒක අකුසල වීරිය. කුසලයක් කරනකොටත් ගතට සිතට ඒකට අවශ්‍ය වීරිය ජනිත වෙනවා. ඒ කුසල වීරිය. ඒතකොට චේතනාව සහ අපි හසුරුවා ගන්න මනෝභාවයන් මත තමයි ඒක කුසල වීරියක්ද අකුසල වීරියක්ද කියලා තීරණය කරන්නට වෙන්නේ. ඉතින් කුසල වීරියක් හැටියට අපිට හඳුනාගත හැක්කේ නිවනට උපකාර වෙන කුසල වීරයක් හැටියට හඳුනාගත හැක්කේ මේ කියන කාරණා හතර. එතකොට ඒන් පරිබාහිරව අද අපට හුඟක් වෙලාවට වීරය හටගන්නේ දැන් පින්කම් කරන්නට තියෙන උත්සාහය, එතකොට නොයෙක් හොඳ වැඩ කරන්නට තියෙන උත්සාහයන් මිනිස්සු තුළ ජනිත වෙනවා. ඒවත් යම් ප්‍රමාණයකට සම්මා වායාමයේ වගේ අපට පෙනෙනවා. ඒවා සම්මා වායාමයේ වෙන්නත් පුළුවන්, මිච්ඡා වායාමයේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ ඒතනත්තා තුල හටගන්නා වීරය කාම සංකල්පනා තුලින් නම් හටගන්නේ. ඒක මිච්ඡා වායාමයක් කියන බව අපට පැහැදිලි වෙනවා. හැබැයි සමහරුන්ට කුසලය පිළිබඳවත් කාම සංකල්පනා මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ මේ පින්කම කරගත්තාම මට මේ විදිහේ සැපයක් ලැබෙනවා, මේ විදිහේ යහපතක් සිද්ධ වෙනවා. එතකොට ඒ තමන්ට ලැබෙන සැපය සුවය ගැන අපේක්ෂාවෙන්, ඒ නිසා තමන්ට ලැබෙන කීර්තිය, තමන්ගේ ප්‍රතිරූපය සකස් කර ගැනීම, අනිත් අයට අභියෝග කිරීම, තමන්ගේ බලය පෙන්වීම, හැකියාව පෙන්වීම, තමන් මෙච්චර පින්කම් කරන කෙනෙක් හැටියට ප්‍රකට වීම, මේ බඳු විවිධ විකෘති මනෝභාවයන් පාදක කොටගෙන අපි කුසල් දහම් වලට යොමු වෙන්න පුළුවන් එකක්වත් සම්මා වායාමයේ නෙමෙයි. සනවත නැවත විමසා බැලිය යුතුයි, ප්‍රත්‍යවේක්ෂා කොට බැලිය යුතුයි. අපේ චිත්තසංතානයේ හටගන්නා ව්‍යායාම, එහෙම නැත්නම් උත්සාහය නූපන් කුසල් නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට උපකාර වෙනවද? අන්නේ වීරයයි සම්මා වායාමයේ කියලා කියන්නේ. ඊළඟට හත්වෙනි කාරණය සම්මා සති. සම්මා සති කියලා කියන්නේ නිවැරදි සිහිය. එය සතරාකාරයකින් දක්වනවා, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන. සිහිය පිහිටුවාගෙන ලෝකේ නිවැරදිව දැකීම. සිහියයි කියන කාරණේ අපි බොහෝ ධර්ම දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. කෙටියෙන් පැහැදිලි කළොත්, පූර්ව උපාදානයන්හි එල්බ නොගෙන අනාගත උපකල්පනයන් තුල සිර නොවි, වර්තමානයේ හැඟීම් වලට වහල් නොවි, අරමුණෙහි ස්වභාවය විවෘත මනසින් දකින්නට අවධානය යොමු කිරීමයි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට එතන පූර්ව උපාදානයන් කලින්ගත්තු දේවල් අනුව හිතන ගතියක් තියෙනවා නම් එතන සතිය සම්මා සතිය නෙමෙයි. අනාගත උපකල්පනයන් මත හිර වෙලා ඒවා ඔස්සේ ලෝකයේ දිහා බලන හිතන ගතියක් තියෙනවා එතන සම්මා සතිය නෙමෙයි. එතකොට වර්තමානයේ සිත පවත්වා ගත්තා වුණාට ඇලීම් ගැටීම් ආදී හැඟීම් වලට වහල් වෙලා නම් අරමුණ දිහා බලන්නේ එතනත් සම්මා සතිය නෙමෙයි. එතකොට ඔය කියන දුර්වලකම් වලින් සිත නිදහස් කරගෙන පැහැදිලිව අරමුණ දිහා විවෘත මනසින් බලන්නට පුළුවන් නම් එය සම්මා සතියයි. ඒ සම්මා සතිය තමයි යථාර්ථය දකින්නට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකය අවබෝධ කරන්නට ප්‍රඥාව උපදවා ගන්නට අපට උපනිශ්‍රේ වෙන්නේ. ප්‍රඥාව උපදින්නේම සතිය මතයි. ඒ නිසා සම්මා සතිය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතරාකාරයෙන් පුහුණු කිරීම සම්මා සතිය හැටියට හඳුනාගත යුතු වෙනවා. ඊට අවසාන කාරණේ සම්මා සමාධි. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ කුසල අකුසල ආදී කොට හැම සිතකම අනිවාර්යෙන් ඒකාග්‍රතාවයක් තියෙනවා. නමුත් ඒ ඒකාග්‍රතාවය දියුණු කළාම තමයි අපි සමාධිය හැටියට හඳුන්වන්නේ. ඒ අකුසල් සිතෙත් ඒකාග්‍රතාවය දියුණු කරන්න පුළුවන්. එතකොට ඒක අකුසල සමාධිය හැටියට හඳුන්වනවා. කුසල අරමුණෙහි ඒකාග්‍රතාවය දියුණු කරනවන එක කුසල සමාධිය හැටියට හඳුන්වනවා. එතකොට අකුසල සමාධිය අපිට නිවන් මාර්ගට උපකාර වෙන්නේ නැහැ. කුසල සමාධිය අපිට නිවන සඳහා උපකාර වෙනවා. ඒ කුසල සමාධිය දියුණු කරලා සමාධියේ එක් මට්ටමක අපට බොහෝ වෙලා රඳී සිටින්නට පුළුවන් නම් ඒ අවස්ථාව ධානයයි කියලා හඳුන්වනවා. ඒතර ප්‍රථම ධාන, ද්විතීයික ධාන, තෘතීයික ධාන, චතුර්ථ ධාන වශයෙන් නිවනට උපකාර වෙන ධාන සමාධි පිළිබඳව ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට තමන්ගේ ශක්ති ප්‍රමාණය, චිත්ත ඒකාග්‍රතාවයේ කුසල් අරමුණ පිළිබඳව දියුණු කරගන්නට පුළුවන් නම් ඒ සමාධිය තමයි අපට ප්‍රඥාව අවදි කරගෙන යථාර්ථය දකින්නට, කෙලස් නසන්නට උපනිශ්‍රේ වෙන්නේ. මෙන්න මේ විදිහට සරියුත් මහ රහතන් වහන්සේ සච්ච විභංග සූත්‍රයේදී මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව හැටියට ආරෂ්ඨාංගික මාර්ගයමයි ප්‍රගුණ කළ යුත්තේ. ඒ ආරෂ්ඨාංග මාර්ගය යනු කුමක්ද කියලා මේ මාර්ගාංග 8 එකින් එක මැනවින් පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ මාර්ගාංග 8 හැකි පමණින් ප්‍රගුණ කරන්න උත්සාහ කළ යුතු වෙනවා. ඒ උත්සාහයේ මත තමයි ඒවා චෛතසික ධර්ම හැටියට අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නෙ. එසේ වර්ධනය වූ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳ මේ මාර්ගාංග 8 හැටියට දක්වන චෛතසික 8, සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසික, සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය, සම්මා වාචා කම්මන්ත ආජීව කියන නම් වලින් හඳුන්වන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසිකය, සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය, සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය, සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. මේ චෛතසික 8 මනවින් දියුණු කරලා නිවන අරමුණු කොට එක් සිතක පහළ වෙනවා නම් එය නිවන් අවබෝධ කරන්නට යෝග්‍ය වූ ආරෂ්ඨාංග මාර්ගයයි කියලා හඳුනා ගන්නවා. එය තමයි කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ අසුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකී ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ රත්නපුරේ ගොඩිගමෙහි පදිංචි නන්දා දයාරත්න මෞතුමිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ජනවාරි මාස 5 වෙනි දින උපන්දිනයේ සමරන එංගලන්තයේ පදිංචි කිෂෝ නුවන් රමිඩින් මුණුපුරාටත්, ඒ වගේම 20 ජනවාරි 27 වෙනි දින උපන්දිනයේ සමරන නෙල්සන් ලාල් දයාරත්න පුතණුවන්ටත් සුබ උපන්දිනයක් වේවායි ආශිර්වාද කරමින්, වගේම පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සංසාරගත ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම, අපවත් වී වදාළ සියලු සංඝ පීඨුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම, ලෝකේ පුරා පැතිරියන භයානක කොරෝනා වසංගතයෙන් මිදී සියලු ලෝක සත්වයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, දේශකයන් වහන්සේ ඇතුළු සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කොටගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරනවා. හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දෙමින් තමනුත් ධර්ම ශ්‍රවණය කරමින් ප්‍රඥාව දියුණු වෙන ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලයක් සිදු කරගත්තා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. ජන්මදින සමරන කිෂෝ නුවන් රමිඩින් මුණුබුරාටත්, ඒ වගේම නෙල්සන් ලාල් දයාරත්න පුතණුවන්ට, ඒ වගේම නන්දා දයාරත්න මෞතුමිය ඇතුළු ඒ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. දායකත්වයේ දරන නන්දා දයාරත්න මෞතුමියටත්, ඒ වගේම ජන්මදිනයන් සමරන කිෂෝන්වන් රමිදීන් මුණුබුරාටත්, ඒ වගේම නෙල්සන් ලාල් දයාරත්න මහත්මයා ඇතුළු ඒ පින්වත් හැම දිනාටම නිදුක් භව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනයේ වේවා. හැම දිනාගෙම යහපත් චිත්ත සංකල්පනාවන් සමෘද්ධිමත් කරගෙන තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.